Ayburan, Subasan diye bak. Usas pele jivitya ve şey. Nipunata mattama ikai ikai deka. Jivi loke sobave saha samvidana rata pilibandava samalochane. Me yatate apita katha karanna thiyenawa. Jivin satu lakshanika lakshana monawada kiyala. Oyala dannawa. Tamathma sarala jiviyage indala සංකීර්ණ ජීවය දක්වා සියලුම ජීවීන් තමන්ගේ පැවැත්ම සඳහා නිශ්චිත වූ නොයෙකුත් කාර්යයන් ඉටු කරගන්න ලබන බව. ඉතින් මෙම ලක්ෂණ ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා ඉතාමත්ම වැදගත් වෙනවා. ජීවිත්‍යාවේදී අපි කතා කරනවා ජීවීන් සතු ලාක්ෂණික ලක්ෂණ හතක් පිළිබඳව. මේ ලක්ෂණ හත සියලුම ජීවීන් එකවර එහෙම නැත්නම් ජීවන චක්‍රයේ කුමන අවස්ථාවක හෝ පෙන්눔 කරනවා. පුතේ ඔයාලා දන්නවා ජීවි ලෝකයේ ජීවීන් ආකාර දෙකයි. එකක් තමයි ඒකසෛලික ජීවීන්. එම ජීවීනුත් මෙම ලක්ෂණ පෙන්වනවා. ඒ වගේම මිනිසා ඇන්තෝෆයිටා ශාක වගේ විශාල බහුසෛලික සංකීර්ණ ජීවීන් මෙම ජීවීනුත් මෙම ලක්ෂණ පෙන්වනවා. නමුත් අජීවීන් මෙම ලක්ෂණ පෙන්වන්නේ නැහැ. මෙම ලක්ෂණ එකක් හෝ කීපයක් සමහර වෙලාවට පෙන්වන්න පුළුවන්. උදාහරණයක් හැටියට ස්පටිකවල වර්ධනය. ඕනෑම ස්පටිකයකට පුළුවන් තමන්ගේ ප්‍රමාණය තරමක් වැඩි කරගන්න. ඒ වගේම තරංගවල චලනය. අන්න ඒ වගේ ලක්ෂණ තරමක් දුරට අර අපි කතා කරන ජීවින් සතු ලාක්ෂණික ලක්ෂණවලට සමානයි. අපි දැන් බලමු මෙම ලක්ෂණ මොනවද කියලා. මෙම ලක්ෂණ හත ගැන මම ඔයගලන්ට කියන්නම්. මේ ලක්ෂණ හත ප්‍රකාශ කරන්න අනුපිළිවෙලක් අවශ්‍ය නැහැ. විභාගයේදී ඕගොල්ලන්ගෙන් ඇහුවොත් ජීවින් සතු ලක්ෂණ ලාක්ෂණික ලක්ෂණ මොනවද කියලා ඕගොල්ලන්ට කියන්න පුළුවන් වෙන්න ඕනි. ලාක්ෂණික ලක්ෂණ හතක් තියෙනවා. ඒ හත තමයි මේ කියලා. මම කියන්න ඉස්සෙල්ලාම පළවෙනි එක තමයි ක්‍රමවත් බව හා සංවිධානය. දෙවැනි එක පරිවෘතිය. තුන වර්ධනය සහ විකසනය. හතර උද්දීප්තතාවය හා සමායෝජනය. පහ අනුවර්තනය. හය ප්‍රජනනය. හත ආවේණිය සහ පරිණාමය. අපි දැන් බලමු මේ වේලාව තුළ එකිනෙක විග්‍රහ කරන්න. පළවෙනියටම ක්‍රමවත් බව හා සංවිධානය. ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් ඉතාමත්ම කාර්යක්ෂමතාවකින් යුක්තව පවත්ව ගන්න නම් ඒකේ අණුක මට්ටමේ ඉඳලා ජෛව ගෝලයේ දක්වාම ක්‍රමවත් බවක් හා සංවිධානයක් තියෙන්න ඕනේ. උදාහරණයක් ඇටිට අපි ගත්තොත් අපේ ඇස. බලන්න ඇසේ තියෙන ක්‍රමවත් බව හා සංවිධානය. ඇස දෘෂ්ටිය සඳහා වැදගත් වෙන අපේ ප්‍රතිග්‍රාහක අවයවය. තව උදාහරණයක් තමයි ශාකපත්‍රය. ශාකපත්‍රයක් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා සූර්යාලෝකය අවශෝෂණය කරනවා, ප්‍රභා සංශ්ලේෂණය සිදු කරනවා, ජලය වාෂ්ප කරලා උත්සේදනය සිදු කරනවා. ඒතර කාර්යයන් කීයක් එයා එකවර සිද්ධ කරනවද? ඒ එයාගේ තියෙන ක්‍රමවත් බව හා සංවිධානය නිසා. පුතේ ඔයාලා දන්නවා ජීවීන් අණුක මට්ටමේ ඉඳලා ජෛව ගෝලය දක්වාම ඉතාමත්ම ක්‍රමවත්ව සංවිධානය වෙලා තියෙනවා කියලා. අපි මේ පිළිවෙල ගත්තොත් ඉස්සෙල්ලාම අණුක මට්ටමේ සංවිධානයක් තියෙනවා. අණු එකතු වෙලා ඊළඟට ඉන්ද්‍රිකා මට්ටමට, ඊළඟට සෛලයේ මට්ටම දක්වා ගමන් කරනවා. සෛලය තමයි පුතේ ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකක. ඊට පස්සේ සෛල සමූහයක් එකතු වෙලා පටක, පටක එකතු වෙලා අවයව, අවයව එකතු වෙලා අවයව පද්ධති, අවයව පද්ධති සමූහය ජීවියා බවට පත් වෙනවා. එකම විශේෂී ජීවීන් සමූහයක් එකතු වෙලා ගහණයක් හදනවා. ගහන සමූහයක් ප්‍රජාව ප්‍රජාව ඊට පස්සේ පරිසර පද්ධතිය බවට පත් වෙනවා. පරිසර පද්ධති සියල්ලගේම එකතුව අපි කියනවා ජෛව ගෝලය කියලා. බලන්න කොයිතරම් ක්‍රමවත් බවක් හා සංවිධානයක් තියෙනවද. ඔයාලා දන්නවා මේ ජෛව ගෝලය කොයිතරම් ස්ථායි කොටසක්ද කියලා. ඉතින් මේ ස්ථායි බවට අනිවාර්යෙන්ම වැදගත් වෙනවා මේ ක්‍රමවත් බව හා සංවිධානය. අපි ඊළඟට බලමු ලක්ෂණය පරිවෘතිය. පරිවෘතිය කියලා පොතේ කියන්නේ ජීවී තුල සිදුවන සියලුම රසායනික ක්‍රියාවලියන්ගේ එකතුව. ජීවියෙකුගේ දේහය තුල නොයෙකුත් රසායනික ක්‍රියාවලියන් සිදුවෙනවා. ඒ ක්‍රියාවලියන් ආකාර දෙකකට අපි වෙන් කරනවා. එකක් තමයි සංවෘතිය. ඒකෙදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. නිදහස් ශක්තිය අවශෝෂණය කරලා සරල අණු පරිවර්තනය වෙනවා සංකීර්ණ අණු බවට. එතෙන්දී ශක්තිය අවශෝෂණය වන ප්‍රතික්‍රියාවක් තමයි සිදුවෙන්නේ. හොඳම උදාහරණය තමයි ශාකවල සිදුවන ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණ කියන පරිවෘතීය ක්‍රියාව මත තමයි සියලුම ජීවීන් යැපෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු 6ක් ජලය අණු 6ක් සමග එකතු වෙලා සූර්ය ශක්තිය අවශෝෂණය කරගෙන ග්ලූකෝස් අණුවක් සහ ඔක්සිජන් අණු 6ක් වායුගෝලයට නිදහස් කරන එක. ඉතින් බලන්න කොයිතරම් වැදගත් පරිවෘතික ක්‍රියාවක්ද කියලා. ඒ ඔක්සිජන් මත තමයි සියලුම සජීවීන් යැපෙන්නේ. ඒ වගේම ඒගොල්ල හදන ඒ ග්ලූකෝස් සියලුම විෂම පෝෂකයන්ගේ ආහාර ප්‍රභවය. ඊළඟ පරිවෘතික ආකාරය තමයි අපවෘතිය. අපි අපේ දේහය තුළට ආහාර ගත්තට පස්සේ අපේ දේහය තුළ සිදුවෙනවා සෛලීය ශසනය කියලා එකක්. ඔක්සිජන් තියෙන වෙලාවට සෛලීය ශසනය සිදුවෙන්නේ. මේ ක්‍රියාවලිය පරිවෘතියේ එන අපවෘතික ක්‍රියාවක්. එතෙන්දී සංකීර්ණ අණු සරල අණුවලට බිඳහෙලලා ශක්තිය නිදහස් කරනවා. එම ශක්තියෙන් තමයි අපේ සමස්ත ජීවක්‍රියා සිදුවෙන්නේ. එතෙන්දී අපි රසායනික ප්‍රතික්‍රියාව ගත්තොත් ග්ලූකෝස් අණුවක් ඔක්සිජන් අණු 6ක් සමග එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් අණු 6ක් සහ ජල අණු 6ක් නිදහස් කරනවා. ශක්තිය ATP වශයෙන් මුදා හරිනවා. ශක්තිය නිදහස් කරන නිසා අපි කියනවා ශක්තිදායක ප්‍රතික්‍රියාවක් කියලා. එහෙමනම් සියලුම ජීවීන් පරිවෘතිය නම් ලාක්ෂණික ලක්ෂණය පෙන්වනවා. මීළඟ ලක්ෂණය වර්ධනය සහ විකසනය. සෑම ජීවීක්ම පුතේ ආරම්භ වෙන්නේ තනි සෛලයකින්. ඒ තනි සෛලික ජීවියා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා විකසනය වෙන්න ඕනේ. උදාහරණයක් හැටියට ප්‍රජනනයේදී ශුක්‍රාණුවක් ඩිම්බයක් එක්ක එකතු වෙලා ද්විගුණ යුක්තාණුවක් හදනවා. ඒ සෑදෙන යුක්තාණුව තමයි බහුසෛලික ජීවියා බවට වර්ධනය සහ විකසනය සිදුවෙන්නේ. වර්ධනය. වර්ධනය පුතේ ස්ථිරයි. එහෙම නැත්නම් අප්‍රතිවර්තයයි. අපි වර්ධනය අර්ථ දක්වන්නේ ජීවිකුගේ එහෙම නැත්නම් ජීවි ද්‍රව්‍යවල වියලි ස්කන්ධයේ සිදුවන අප්‍රතිවර්තය වැඩිවීම. ඒ කියන්නේ ස්ථිර වැඩිවීම. අපි මෙතන වියලි ස්කන්ධය කියලා ගන්නේ එම ජීවි ද්‍රව්‍යවල ජලය නොමැතිව කියවෙන වියලි ස්කන්ධය. එහෙම ගන්න හේතුව ජලය ජීවි ද්‍රව්‍යයක වියලි බර කියවෙනකොට ගන්නේ නැහැ. ජලය විචල්‍ය සාධකයක්. ඒක නිසා ජලය ඉවත් කරලා තමයි ස්කන්ධය කිරාගන්නේ. විකසනය. විකසනයත් ස්ථිර වෙනස්කමක්. ජීවියෙකුගේ ජීවිත කාලය තුළ සිදුවන සියලුම අප්‍රතිවර්තය වෙනස් වීම. ජීවියෙක් තම ජීවිත කාලය ගත කරනකොට එයාගේ වර්ධනයයි විකසනයයි අනුගාමීව සිදු වෙනවා. ඉතින් පුතේ, වර්ධනය සහ විකසනය සියලුම ජීවීන් පෙන්වන ලාක්ෂණික ලක්ෂණයක්. අපි ඊළඟට බලමු උද්දීප්තතාවය සහ සමායෝජනය. ඔයාලා දන්නම අපි හැමෝම බාහිර පරිසරයෙන්, ඒ වගේම අභ්‍යන්තර දේහ තුළ උත්තේජ ලබා ගන්නවා. ඒ උත්තේජ ලබා ගන්න අපි සතුව තියෙනවා ප්‍රතිග්‍රාහක. උදාහරණයක් හැටියට අපේ ඇස, දෘෂ්ටිය, අපේ කන, ශ්‍රවණය ප්‍රතිග්‍රහණය කරනවා. ඒ වගේම ඒ උත්තේජ ලබාගෙන අපි ඒවට නිවැරදි ප්‍රතිචාර දක්වනවා. එහෙමනම් උද්දීප්තතාවය සහ සමායෝජනය කියන්නේ බාහිර සහ අභ්‍යන්තර පරිසරවලින් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාවයි. අපි ඇවිදින්නේ, අපි දුවන්නේ, අපි ලියන්නේ, අපි අහන්නේ, ඒ හැමදේම කරන්නේ උද්දීප්තතාවය සහ සමායෝජනයේ ප්‍රතිඵලයක් හැටියට. එතකොට පුතේ, අපේ චලන, ඔගොල්ලෝ දන්නවා පේශි, අස්ථි, ඒ සියල්ලම එකතු වෙලා දක්වන ක්‍රියාවක්. එහෙමනම් උද්දීප්තතාවය සහ සමායෝජනය දක්වන්න අපේ පේශි, අස්ථි, ස්නායු පද්ධතිය, අන්තරාසර්ග පද්ධතිය, ඒ සියල්ලම වැදගත් වෙනවා. මීළඟ ලාක්ෂණික ලක්ෂණය තමයි අනුවර්තනය. අනුවර්තනය කියලා කියන්නේ ජීවියෙක් තමා ජීවත් වන සුවිශේෂ පරිසරයට අනුකූලව එයාගේ පැවැත්ම, එයාගේ ප්‍රජනනය සඳහා අනුබල දෙන ව්‍යුහමය, කාය කර්මීය සහ චර්යාත්මක වෙනස්කම්. ව්‍යුහමය වෙනස්කම් සාමාන්‍ය ජීවියෙකුගේ පේන්න තියෙන, එහෙමනම් ව්‍යුහයේ සිදුවන වෙනස්කම් තමයි අපි කියන්නේ ව්‍යුහමය අනුවර්තන කියලා. කාය කර්මීය වෙනස්කම්, කාය කර්මීය වෙනස්කම් අපිට බාහිරව පේන්නේ නැහැ. ජීවියා කෘත්‍යාත්මකව දක්වන අනුවර්තන. උදාහරණයක් හැටියට ඔයාලා දන්නවා චලතාපී ජීවීන් ඉන්නවා. චලතාපීන් කියලා කියන්නේ පරිසරයේ උෂ්ණත්වයට අනුව තමාගේ දේහ උෂ්ණත්වය වෙනස් කරන ජීවීන්. ඉතින් ඒගොල්ලෝ පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනකොට ඒගොල්ලන්ගේ දේහ උෂ්ණත්වයත් වැඩි කරගන්නවා. පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනකොට ඒගොල්ලන්ගේ දේහ උෂ්ණත්වය අඩු කරගන්නවා. අන්න කාය කර්මීය අනුවර්තනයක්. චර්යාමය අනුවර්තන. චර්යාව කියලා කියන්නේ පුතේ හැසිරීම. උදාහරණයක් හැටියට මාළුවා ජලච. එයා චර්යාත්මකව ජලච පරිසරයට අනුවර්තනය වෙලා ඉන්නේ. අපි භෞමික ජීවීන්. අපි අනුවර්තනය වෙලා ඉන්නේ භෞමික පරිසරයකට. එහෙමනම් සියලුම ජීවීන් ව්‍යුහමය, කාය කර්මීය සහ චර්යාත්මක අනුවර්තන පෙන්වනවා. අපි අනුවර්තනය තවත් උදාහරණ කීපයකින් පැහැදිලි කරගමු. ඔගොලු දන්නවා ශුෂ්ක රූපී ප්‍රදේශවල, ඒ කියන්නේ තාමත්ම වියලි ප්‍රදේශවල තාමත්ම අධික උෂ්ණත්වයක් පවතිනවා. එතකොට ශාකවල ජලය විශාල පරිමාවක් වාෂ්ප වෙන්න බලනවා. එහෙම නැත්නම් උත්සේදනය වෙන්න බලනවා. මේ ශාක ගොඩක් අනුවර්තන දක්වනවා. ඒ තමයි උත්සේදනය අවම කරගන්න පුටිකා ගිරිලා තියෙනවා. පුටිකා කියලා කියන්නේ ශාකයක ජල වාෂ්ප ඉවත් වීමට තියෙන සිදුරු. මේ සිදුරු පාලනය කරගන්න පාලක සෛල තියෙනවා. ඉතින් ශුෂ්ක රූපී ශාකවල මේ පුටිකා ගිරිලා තියෙන්නේ. ඒ කියන්නේ ශාක දේහයේ ඇතුළතට වෙන්න තියෙන්නේ. පත්‍රයක නම් පත්‍රයේ ඇතුළතට වෙන්න තියෙන්නේ. එතකොට උත්සේදනය පාලනය කරගන්න පුළුවන්. තව ඉතාමත්ම හොඳ අනුවර්තනයක් තමයි කඩුලාන ශාක දක්වන ජලාභුජ ප්‍රරෝහණය. ඔයාලා දන්නවා කඩුලාන ශාක වැවෙන්නේ මුහුදු අයිනි, එහෙම නැත්නම් කරදිය ආශ්‍රිතව. හැම වෙලෙම කඩුලාන ආශ්‍රිත පරිසරයේ ජලය, කරදිය, මිරිදිය මිශ්‍රණයක්, එහෙම නැත්නම් කිවුල්දිය. ඉතින් කඩොලාන ශාකයක බීජයක් අර කිවුල්දියට වැටුණොත් සමහර වෙලාවට ප්‍රරෝහණය වෙන්නේ නැහැ. ඒකට හේතුව අධික ලවණතාවය. ඉතින් සමහර කඩොලාන ශාක මෙම බීජ තම මෞෂාකයේ මතදීම ප්‍රරෝහණය සිදු කරනවා. ඒකට අපි කියන්නේ ජලාභුජ ප්‍රරෝහණය. ඉතින් අර ලපටි බීජ පැලය ඊට පස්සේ අර උපස්තරයට වැටෙනවා. දැන් එයාට පැලවෙන්න ලේසි. තව උදාහරණයක් තමයි ඔයගොලු දන්නවා කාන්තාරේ වාසය කරන සතෙක් ඔටුවා. ඔටුවාගේ පාදය පැතලි. මොකද එයා අඩිය තියන්නේ වැල්ලේ. ඉතින් පාදේ උල් වුණා නම් අර වැල්ල හාරගෙන යනවා. ඒ නිසා පැතලි පාදයක් දරන ජීවීන් තමයි එයාලා. අපි ඊළඟ ලක්ෂණය බලමු, ප්‍රජනනය. ප්‍රජනනය කියලා කියන්නේ ජීවි විශේෂයක් අඛණ්ඩව තමාගේ පැවැත්ම තහවුරු කරගන්න නම් ජනිතයන් බිහි කරන්න ඕනේ. එම ජනිතයන් තමන්ගේ පරම්පරාව කියලා අපි හඳුන්වනවා. ප්‍රජනනයක් සිදුවෙන්නේ නැතුව තමන්ගේ පරම්පරාව පවත්වාගෙන යන්න බෑ. ඉතින් ජීවි ලෝකයේ ප්‍රජනන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අලිංගික ප්‍රජනනය. එහිදී තනි ජීවියෙකුට ජනිතයන් බිහි කිරීමේ හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට සත්ත්ව ලෝකයේ පහත් ජීවීන් අලිංගික ප්‍රජනනය දක්වනවා. ශාක ලෝකේ නම් ගොඩක් ශාක අලිංගික ප්‍රජනනය දක්වනවා. දෙවැනි ප්‍රජනන ආකාරය තමයි ලිංගික ප්‍රජනනය. ලිංගික ප්‍රජනනයේදී අනිවාර්යෙන්ම ජන්මාණු හාවීමක් සිදු වෙනවා. ඒ කියන්නේ ජායා ජන්මාණුවක් සහ පුං ජන්මාණුවක් හාවීම සිදු වෙනවා. ඉතින් සියලුම ජීවීන් මෙම ක්‍රම දෙකින් එකකට ප්‍රජනනය සිදු කරනවා. ජීවීන්ගේ අවසාන ලාක්ෂණික ලක්ෂණය තමයි ආවේණිය සහ පරිණාමය. ඔයාලා දන්නවා ජීවීන්ට තියෙනවා ජාන කියලා සංඝටකයක්. ජාන කියලා කියන්නේ පුතේ ජීවිකුගේ කායික විද්‍යාත්මක, රූප විද්‍යාත්මක සහ චර්යාත්මක ලක්ෂණ පාලනය කරන ඒකක. උදාහරණයක් ඇටියට අපේ උස, අපේ හමේ වර්ණය, අපේ බුද්ධිය, අපේ කෙස්වල වර්ණය, ඒ අනාදි වශයෙන් අපේ තියෙනවා ආවේණික ලක්ෂණ. මේ ලක්ෂණ පාලනය කරන්නේ ජාන මගින්. මේ ජානය තමයි පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ අරන් යන ඒකකය. ආවේණියේදී සිදුවෙන්නේ මේ ජාන පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීම. අපි ජානවලට කියනවා ප්‍රවේණික ද්‍රව්‍ය කියලා. ඉතින් සමහර වෙලාවට මෙම ප්‍රවේණික ද්‍රව්‍යවල නොයෙකුත් විකරණය වීම සිදුවෙන්න පුළුවන්. එම විකරණය වීම අපි හඳුන්වන්නේ පරිණාමික ක්‍රියාවලියන් කියලා. ඉතින් කාලයත් සමගම ප්‍රවේණික ද්‍රව්‍යවල විකරණ සිදුවෙමින් පරිණාමය වෙන්න පුළුවන්. අපි කතා කරා ඔයාලට මතක ඇති අපි සම්භවය වුණේ බැක්ටීරියාවේ හැටියට. එදා සම්භවය වෙච්ච ඒ බැක්ටීරියාව තමයි ප්‍රවේණික ද්‍රව්‍ය වෙනස් කරමින් අද ජෛව ලෝකයේ සිටින මේ සියලුම උසස් ජීවීන් පරිණාමය කරලා තියන්නේ. ඒ නිසා ජීවීන් සතු ඉතාමත්ම උසස් ලාක්ෂණික ලක්ෂණයක් තමයි මේ ආවේණිය සහ පරිණාමය කියන්නේ. අපේ පළවෙනි ඒකකය අවසාන නිසා අපි බලමු ප්‍රශ්නයකට පිළිතුරු සපයන ආකාරය. මේ කොටසින් ගොඩක් වෙලාවට එන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ MCQ, එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න. බහුවර්ණ ප්‍රශ්නවලදී නිවැරදි පිළිතුරු එකක් පමණක් සහිත වර්ණ පහක් දකින්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ මේ කොටසේ තියෙන සියලුම විෂය කරුණු නිවැරදිව දැනගත යුතුයි. ව්‍යුහගත රචනා ප්‍රශ්නවලදී අසන ලද ප්‍රශ්නයට නිවැරදි පිළිතුර දීලා තියෙන තැනෙලියන්න ඕනි. එතෙන්දි සමහර වෙලාවට අපින් අහනවා අර්ථ දැක්වීම්. අපි අර්ථ දැක්වීම් සඳහා සම්පූර්ණ නිවැරදි පිළිතුරු බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් හැටියට ඔගොලගින් ඇහුවොත් සාභාවික සම්පත් යනු මොනවාද? එතකොට ඔගොල්ලෝ නිවැරදි පිළිතුරක් ලබා දෙන්න ඕනි. එදිනෙදා ජීවිතයට සහ ආර්ථික සංවර්ධනයට භාවිතා වන සාභාවිකව හමුවන ද්‍රව්‍ය සහ ශක්තීන්වල ප්‍රභව වේ. ඉතින් අන්න ඒ නිසා අර්ථ දැක්වීම වලට ලකුණු කොටස් වලට බෙදෙන්නේ නැහැ. සම්පූර්ණ ලකුණු කොටසම ලබා ගන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට අර්ථ දැක්වීමට ලකුණු 5ක් දෙනවා නම් සම්පූර්ණ අර්ථ දැක්වීම තියෙනවා නම් විතරයි 5ක් දෙන්නේ. නැත්නම් 0යි. ඉතින් ඒ වගේම අපි අද කතා කරපු ලාක්ෂණික ලක්ෂණ ගැන කියනකොට සමහර ලක්ෂණ කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ කොටස් දෙකම නැත්නම් ඒ ලක්ෂණය ප්‍රකාශ වෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට ක්‍රමවත් බව හා සංවිධානය. දැන් හිතන්න ඕගොල්ලෝ ක්‍රමවත් බව කියලා විතරක් ලියලා තියෙනවා කියලා ලකුණු දෙන්න බෑ. වර්ධනය සහ විකසනය. ඕගොල්ලෝ ලියලා තිනවා වර්ධනය කියලා විතරක් ලකුණු දෙන්න බෑ. වර්ධනය සහ විකසනය කියන දෙකේ එකතුවම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි උද්දීප්තතාවය සහ සමායෝජනය, ආවේණිය සහ පරිණාමය. ඒ නිසා ඒවා නිවැරදිව මතක තියාගන්න. එහෙමනම් පුතේ අපි අද පටන් ගමු ඒකකය 2 ජීවයේ රසායනික හා ශෛලීය පදනම. නිපුණතාවයේ ජීවයේ රසායනික පදනම. මම හිතන්නේ ජීව විද්‍යාවේ හරය තමයි මේක. මේ කොටස නැත්නම් ජීව විද්‍යාවේ ඉතුරු කොටස් ඉගෙන ගන්න අපිට අමාරුයි. මේ කොටසදී අපි කතා කරනවා ජීව ද්‍රව්‍ය වල රසායනික පදනම, සෛලවල ව්‍යුහය, සෛලවල අභ්‍යන්තරයේ කොටස්, ඒ සියල්ලම අපි කතා කරනවා. මුලින්ම අපි බලමු නිපුණතා මට්ටම 2.1 ජීවි දේහේ මූල ද්‍රව්‍යමය සංයුතිය. රසායන විද්‍යාව ඉගෙන ගන්න ඕගොල්ලෝ දන්නවා පෘථිවි කබලේ තියෙනවා මූලද්‍රව්‍ය 92ක් විතර. ඉතින් ඒකෙන් 20%ක් 25%ක් විතර තමයි අපිට අවශ්‍ය කරන මූලද්‍රව්‍ය තියෙන්නේ. ඉතින් ඇත්තටම අවශ්‍ය කරන මූලද්‍රව්‍ය කියලා කියන්නේ ජීවීන්ට අඛණ්ඩව නිරෝගී ජීවිතයක් පවත්වා ගැනීමටත් ප්‍රජනනයටත් අවශ්‍ය වන මූලද්‍රව්‍ය. දැන් අපි කතා කරා පරිවෘත්තිය ගැන. පරිවෘත්තිය අපි අර්ථ දැක්වුවේ අපේ ජීවය තුළ සිදුවන සියලුම රසායනික ප්‍රතික්‍රියාවල එකතුව කියලා. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනව නම් අනිවාර්යයෙන්ම මූලද්‍රව්‍ය අපිට අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු මේ ජීවීන්ගේ අවශ්‍ය මූලද්‍රව්‍ය කොටස් කරන්න. අපි ඉස්සෙල්ලා කොටස් දෙකක් සකස් කරමු. එකක් තමයි මිනිසාට අවශ්‍ය වන මූලද්‍රව්‍ය. මිනිසාට අවශ්‍ය වන මූලද්‍රව්‍ය සංඛ්‍යාව 25යි. ඒ වගේම ඊළඟට බලමු ශාකවලට අවශ්‍ය වන මූලද්‍රව්‍ය සංඛ්‍යාව 17යි. අපි ශාකවලට අවශ්‍ය මූලද්‍රව්‍ය ගැන සවිස්තරාත්මකව සාකච්ඡා කරනවා ක්‍රියාකාරී ශාකය කිරිය ඒකකේ. අපි බලමු දැන් මිනිසාගේ අවශ්‍යක මූලද්‍රව්‍ය මොනවද කියලා. මිනිසාගේ දේහ බරෙන් එහෙම නැත්නම් දේහ ස්කන්ධයෙන් 96.3%ක්ම තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. එතකොට ඉතිරි 3.7 තියෙන්නේ කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, සෝඩියම්, ක්ලෝරීන්, මැග්නීසියම් සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. අපි පොඩි පැහැදිලි කර ගැනීමක් කරමු මේ අධිමාත්‍ර සහ අංශුමාත්‍ර මූලද්‍රව්‍ය කියලා කියන්නේ මොනවද කියලා. අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා කියන්නේ දේහයේ තිබෙන ප්‍රමාණය ඉතාමත්ම වැඩි. ඒ වගේ මූලද්‍රව්‍ය අපේ තියෙනවා 11ක්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, කැල්සියම්, පොටෑසියම්, සල්ෆර්, සෝඩියම්, ක්ලෝරීන්, මැග්නීසියම්. ඒ වගේම අංශුමාත්‍ර මූලද්‍රව්‍ය තියෙනවා 14ක්. ඒවා තිබෙන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. බෝරෝන්, කොබෝල්ට්, කොපර්, ක්‍රෝමියම්, ෆ්ලෝරීන්, අයඩීන්, යකඩ, මොලිබ්ඩනම්, මැංගනීස්, සෙලීනියම්, සිලිකන්, ටින්, වැනේඩියම් සිංක්. ඉතින් අපි ගත්තොත් මේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය වලින් 96%ක්ම තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ඉතිරි 4%න් බහුලවම දකින්න පුළුවන් කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම් සහ සල්ෆර්. ඇයි මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් බහුල? අපේ ජීවය තුළ තියෙනවා පුතේ ප්‍රධාන කාබනික සංයෝග 4ක්, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. ඒ වගේම අපේ ප්‍රධාන අකාබනික සංයෝගය තමයි ජලය. එහෙමනම් මෙන්න මේ කියපු සංයෝගවල වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය තමයි මේ 4. එහෙමනම් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. අන්න ඒ නිසා තමයි ජීවයේ තාමත්ම බහුලවම දකින්න පුළුවන් මූලද්‍රව්‍ය මේවා වෙන්නේ. අපිට කතා කරන්න තියෙනවා ජීවයට වැදගත් වෙන ප්‍රධාන අකාබනික සංයෝගය ජලය සහ ප්‍රධාන කාබනික සංයෝග 4 පිළිබඳව. අපි මේ වේලාව තුල කතා කරමු ජීවයට වැදගත් වෙන ප්‍රධාන අකාබනික සංයෝගය. ඔයගොල්ලෝ දන්නවා අපිට වැදගත් වෙන ප්‍රධානතම අකාබනික සංයෝගය ජලය. ඒ වගේම අත්‍යවශ්‍යම සංයෝගය ජලය. ඒ වගේම වැඩිපුරම තිබෙන සංයෝගය ජලය. මේ ජලය නැතුව කිසිම ජීවියෙකුට මේ මිහි පිට ඉන්න බෑ. ඒකට හේතුව තමයි ජලය අපේ හැම තැනම සංඝටකයක් විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සඳහා ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ජීවි සෛලවල ප්‍රධානතම සහ වැදගත්ම රසායනික සංඝටකය ජලය. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම අපේ සෛලවලින් 60%කට වඩා සෛලවල අත්‍යර්ගත සංඝටක වලින් 60%කට වඩා තියෙන ජලය. ඒ ජලය තමයි සියලුම සංඝටක දිය වෙලා තියෙන්නේ. එතකොට දෙවැනි එක තමයි එහෙමනම් සියලුම ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාත්‍යයක් ලබා දෙන ජලය. අන්න ඒ කරුණු දෙක තමයි අපි කියන්නේ ජලයට ජීවය සඳහා වැදගත් වෙන හේතු කියලා. එහෙමනම් මේ ජලය මේ තරම්ම වැදගත් වෙන්නේ ඇයි කියන එක අපි පොඩ්ඩක් හොයලා බලමු. ජලය. ඔයගොල්ලෝ දන්නවා ජලය අපි රසායනිකව ලියන්නේ H2O කියලා. මේ ජලාණු ඉතාමත්ම කුඩායි, ඒ වගේම ද්‍රවීයයි, ඒ වගේම කෝණික අණුවක්. දැන් මේ H2O කියලා කියන්නේ මේකේ අඩංගු වෙලා තියෙනවා එක ඔක්සිජන් පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණු දෙකක්. මේ ව්‍යුහ සූත්‍රයට අනුව ජලයේ පවතිනවා ද්‍රවීය බවක්. ඒකට හේතුව ඔක්සිජන් ඉතාමත්ම කුඩා ඍණ ආරෝපණයක් ලබා ගන්නවා. හයිඩ්‍රජන් ඉතාමත්ම කුඩා ධන ආරෝපණයක් ලබා ගන්නවා. අන්න ඒක නිසා H2O අණුව කෝණික ද්‍රවීය බවක් ලබාගෙන තියෙනවා. එහෙම පවතින මේ ජල අණු අතර පවතිනවා හයිඩ්‍රජන් බන්ධන. මම ඔයගලන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් හයිඩ්‍රජන් බන්ධන පිළිබඳව. ඔයගොලු රසායන විද්‍යාවේ අහලත් ඇති මේ හයිඩ්‍රජන් බන්ධන ඉතාමත්ම දුර්වල, එහෙම නැත්නම් දුබල ආකර්ෂණ බල. එතෙන්දි මේ හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්නේ එක ජලාණුක ධනාරෝපිත හයිඩ්‍රජන් පරමාණුවක් යාබද ජලාණුවේ ඍණාරෝපිත ඔක්සිජන් පරමාණු සමග ඇතිවන ආකර්ෂණ බලයක්. මේ හයිඩ්‍රජන් බන්ධන අවශ්‍ය වේලාවට මිදින්න පුළුවන් ආපහු නැවත සකස් වෙනවා. මේ හයිඩ්‍රජන් බන්ධන නිසා තමයි කාමර උෂ්ණත්වයේදී ජලය ද්‍රව වශයෙන් පවතින්නේ. ඒ කියන්නේ ද්‍රව ජලය ලෙස පවතින්නේ මේ හයිඩ්‍රජන් බන්ධන නිසා. ඉතින් මේ හයිඩ්‍රජන් බන්ධන නිසා ජලය සතු ලක්ෂණ ගොඩාක් ඇති වෙලා තියෙනවා. මේ ජලය සතු මේ ප්‍රධාන ලක්ෂණ වලින් 4ක් අපේ ජීවය පවත්වා ගැනීමට දායක වෙනවා කියලා අපි ඔයගොල්ලන්ට උගන්වනවා. අපි ඒ ಗುಣ මොනවද කියලා එකින් එක සලකලා බලමු. ඒ තමයි පළවෙනි එක, සංශක්ති හැසිරීම. දෙවනික උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව. තුන්වෙනික හිමායනයේදී ප්‍රසාරණය වීම. හතරවෙනික ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය කියන ගුණ හතර. මේ ගුණ හතර අපි එකිනෙක විග්‍රහ කරලා බලමු. අපි ඉස්සෙල්ලම බලමු සංශක්ත හැසිරීම. ජලයට තියෙනවා ඉතාමත්ම අධික සංශක්ති බල. අපි බලමු මේ සංශක්ති බල කියන්නේ මොනවද කියලා. සංශක්ති බල කියලා කියන්නේ පුතේ සමාන සමාන අණු අතර ඇතිවන ආකර්ෂණ බල. ඒ අණුව ජලාණු ජලාණු අතර තියෙනවා ඉතාමත්ම අධික සංශක්ත බල. ඒ අතරම මෙතන පවතිනවා ආශක්ත බල කියලා જાතියක්. ඒ ආශක්ත බල කියලා කියන්නේ අසමාන අණු අතර පවතින ආකර්ෂණ බල. ඉතින් අපි මෙතන කතා කරන්නේ අතරම ප්‍රධාන වශයෙන් සංශක්ත බල ගැන. ජලයේ මේ අධික සංශක්ත බල වැදගත් වෙන්නේ දේහ තුල ද්‍රව්‍ය පරිවහනය සඳහා. මේ අධික සංශක්ත බලවලට හේතු වෙන්නේ ජලාණු ජලාණු අතර පවතින හයිඩ්‍රජන් බන්ධන. මේ ජලාණු ජලාණු අතර පවතින හයිඩ්‍රජන් බන්ධන නිසා අඛණ්ඩ ලෙස ධාරාවක් ගොඩනැගිනවා. උදාහරණයක් හැටියට ඔගොල්ලෝ දන්නවා ශාකවල සයිලම පටකය තමයි ජලය සහ ඛනිජ පරිවහනය සිදු කරන්නේ. ජලය සහ ඛනිජ පරිවහනය සිදු කරනකොට මුලින් අවශෝෂණය කරගත් ජලය ඛනිජ ශාක කඳ දිගේ ඉතාමත්ම ඉහළට ඇදිලා යනවා. එතකොට ජලයේ පවතින මේ අධික සංශක්ත බල නිසා ජලාණු ජලාණු ඉහළට ගලාගෙන යනවා. ඒ නිසා ඒ සමග දිය වෙලා තියෙන ඛනිජ ඉහළට ගලාගෙන යනවා ගුරුත්වයට එරෙහිව. ඒ වගේම මේ ගලා යන ඒ නලවල, එහෙම නැත්නම් අපි ඒවට කියන්නේ සෛලමීය වාහිනී කියලා, එහෙම නැත්නම් වාහකාබ, ඒ අතර, ඒ කියන්නේ ජල ධාරාවයි අර වාහිනී වාහකාබ වල අඩංගු සෙලියුලෝස් ලිග්නින් ඒ වගේ සංඝටක අතර ඇති වෙනවා ආශක්ත බල. ඒක නිසා මේ පරිවහනය සඳහා සංශක්ත බල ආශක්ත බල දෙකම වැදගත් වෙනවා. ඒ වගේම ෆ්ලෝයමීය පටකය. ෆ්ලෝයමීය පටකයේ වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන් කාබනික ආහාර පරිවහණයට. ශාකවල ප්‍රධාන කාබනික ද්‍රව්‍ය තමයි පරිවහණය වන සුක්‍රෝස්. ඉතින් මේ පරිවහණය වෙනකොට ඔයගොල්ලෝ දන්නවා සුක්‍රෝස් එහෙම නැත්නම් කාබනික ද්‍රව්‍ය ජලයේදී වෙලා තමයි ගමන් කරන්නේ. එතකොට ඒ ගමන් කිරීමට අර ඇදීම, එහෙම නැත්නම් සංශක්ත ආශක්ත ඇදීම වැදගත් වෙනවා. ඒ සංශක්ත සංශක්ත බල, ඒ කියන්නේ සමාන සමාන අණු අතර පවතින ඒ බලය නිසා ඒ ද්‍රව්‍ය සහිත ඒ යුෂය ඇදිලා යනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා සමහර වෙලාවට දැකලත් ඇති මේ ජලාශවල මතුපිට ඒ ජල ස්තරය මත ඇවිදිනවා කෘමීන්. ඔය දියලිසන් වගේ අය ජලාශ මතුපිට ඇවිදිනවා. ඉතින්දි වෙන්නේ ඒ ජලාශයේ ජල ස්තර ගොඩනැගිනවා. ජල ස්තර ගොඩනැගින්නේ අර ජලයේ පවතින අර සංශක්ත බල නිසා ඇතිවෙන අධික පෘෂ්ඨිකාතතියක්. එතකොට ඔන්න ඉහළ ජල ස්තරයක් ගොඩනැගිනවා. ඊට පස්සේ ඉහළ තියෙන ජල ස්තරය පහළ තියෙන ජල ස්තරයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන වලින් බැඳලා තියෙන්නේ. ওই විදිහට ජල ස්තර පිළියෙල වුණාම ලස්සන පෘෂ්ඨයක් ගොඩනැගිනවා අර කෘමීන්ට ඇවිදින්න පුළුවන්. ඉතින් කෘමීන් පොළව මත ඇවිදිනවා වගේ අර ජල ස්තරය මත ඉතාමත්ම පහසුවෙන් ඇවිදිනවා. ඔන්න බලන්න සංශක්ත බලයේ ප්‍රතිඵලය. ඊළඟට අපි විග්‍රහ කරමු උෂ්ණත්වයේ මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව කියලා. දැන් ජලය ඔයගොල්ලෝ දන්නවා අධික විශිෂ්ට තාපධාරිතාවයක් වගේම අධික වාෂ්පීකරණයේ ගුප්ත තාපයක් සහිත සංයෝගයක්. අපි ඉස්සෙල්ලා බලමු මේ අධික විශිෂ්ට තාපධාරිතාවයේ තියෙන වැදගත්කම. ඔයගොල්ලෝ දන්නවා අපි අචල තාපී දීමින් අපි උෂ්ණත්වය ආරක්ෂා කරගන්නවා පරිසරයේ උෂ්ණත්වය වෙනස් වුණත්. ඉතින් සමහර වෙලාවට ඔයගොල්ලෝ දකින්නවා අධික උෂ්ණත්වයක් පරිසරයේ තියෙනකොට අපි දහදිය වාෂ්ප කරනවා. ඉතින් දහදිය වාෂ්ප වෙනකොට අපේ තාපය අරගෙන අර ජලයේ සුළු ප්‍රමාණයක් දේහේ නිවත් වෙනවා. එතකොට බලන්න ලොකු තාප ප්‍රමාණයක් අරගෙන පොඩි ජල පරිමාවක් දේහෙන් වාෂ්ප වෙනවා. එතකොට වාෂ්පීකරණයේ ගුප්ත තාපය ඉතාමත්ම වැඩි. ඒක නිසා අපිට පොඩි ජල පරිමාවකින් තාපය ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම ශාක. ශාක දවල් කාලයේදී ඉතාමත්ම දැඩි සූර්යාලෝකයට මුහුණ දෙනවා. ඉතින් ශාක සිසිලණය වීම සඳහා ජලය වාෂ්ප කරනවා උත්සේදනය මගින්. ඒ උත්සේදනය ශාක පුටිකා හරහා, ඒ වගේම උච්චාර්මය හරහා, වාසිදුරු හරහා සිදු කරගනු ලබනවා. එතකොට ජලය වාෂ්ප වෙනකොට ශාකයකින් පොඩි ජල ප්‍රමාණයක් ලොකු තාපයක් අරගෙන බැහැර වෙනවා. අන්න වාෂ්පීකරණයේ ගුප්ත තාපය හරිම වැදගත්. අධික විශිෂ්ටතාව ධාරිතාවය. අධික විශිෂ්ටතාව ධාරිතාවය නිසා ජෛව පද්ධතිවල, ඒ වගේම ජලච දේහවල තාප සාරක්ෂකයක් විදිහට ජලය ක්‍රියා කරනවා. ඒ කියන්නේ කොච්චර ලොකු තාපයක් අර පද්ධතියට වැටුණත් ලොකු උෂ්ණත්වයක් විචලනය වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට අපි ගමු ජලාශයක්. ජලාශයක ඉන්නවා විශාල ජීවීන් ප්‍රමාණයක්. දැන් ඔකට දිවා කාලයේදී සූර්යාලෝකයේ වැටෙනකොට ඇතරම ජලය රත් වෙනවා. නමුත් රත් වෙනකොට ලොකු උෂ්ණත්වයකින් ඉහළ යන්නේ නැහැ. අන්න එක තමයි ඒ විශිෂ්ටතාවතාවයේ වැඩිවීම. ඉතින් බලන්න ජලය කොයි තරම් මේ ජීවීන්ට වැදගත් වෙනවද කියලා උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට. ඊළඟ වැදගත් කරුණ තමයි හිමායනයේදී ජලයේ සිදුවන ප්‍රසාරණය. උගුරු දන්නවා ජලය ක්‍රමක්‍රමයෙන් සීතල කරගෙන යනකොට මිදෙනවා. එහෙම මිදිලා ඒගොල්ලෝ හදනවා අයිස් කැට, එහෙම නැත්නම් දැලිස. මේ අයිස් කැට ඔයගොල්ලෝ දැකලා තියෙනවා, ජලය පා වෙනවා. ඔයගොල්ලෝ අද බලන්න වීදුරුවකට අයිස් කැට ටිකක් දාලා ඒ අයිස් කැට ටික කොහෙද තියෙන්නේ කියලා පා වෙනවා. ඕක තමයි ජලය හිමායනයේදී සිදුවන ප්‍රසාරණය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් පුතේ යම්කිසි ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩි වෙන විට ඝනත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙන විට ඝනත්වය වැඩි වෙනවා. එහෙමනම් ජලය මිදෙනකොට ඝනත්වය වැඩි වෙන්න ඕනේ. එහෙමනම් අයිස් කැට ගිලෙන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. ජලය මිදෙනකොට හැදෙන අයිස් කැට දැලිසක් වගේ පිළියෙල වෙනවා. පිළියෙල වෙලා ඒ දැලිස අයිස් කැටය ජලය මතුපිට පා වෙනවා. ජලයට උපරිම ඝනත්වයක් තියෙන්නේ සෙල්සියස් අංශක 4 දී. අංශක 4 දී ජලය කැට හැදිලා, ඒ කියන්නේ අයිස් කැට හැදිලා, ඒ හැදෙන ස්ඵටික අර ජලාශයක් මත පා වෙනවා. ඒ කියන්නේ ජලාශයේ මතු පිට පා වෙනවා. එතකොට එහෙමනම් අපි ගත්තොත් ජලාශයක්, පොකුණක්, විලක්, ඕනෑම සාගරයක් වෙන්න පුළුවන්. එතෙන්දී අයිස් මිදිලා උඩ අයිස් කැට පා වෙනකොට යට තියෙන්නේ ද්‍රව ජලය. ඔය ද්‍රව ජලයේ ඕනේ තරම් ජීවීන් නොමැරි ජීවත් වෙනවා බොහොම ලස්සනට. ඇයි ඒ කොටස මිදෙන්නේ නැහැ? අර උඩින් තියෙන අයිස් කැට මගින් ඒගොල්ලන්ව ආරක්ෂා කරනවා. ඒ කොටස නොමිදී තියෙනවා. ඒ නිසා නිරුපද්‍රිතව ජීවත් වෙන්න පුළුවන්. මේක පුතේ ශ්‍රී ලංකාව වගේ රටවල් වල වැඩි සුලභ නැහැ. මොකද අපි අර ඍතුභේදය දරන රටවල් නෙවෙයි. මොකද සෞම්‍ය කලාපික රටවල් වල ඍතුභේදයක් තියෙනවා. ඍතු 4ක් තියෙනවා. ඒකේ ශීත ඍතුව ඉතාමත්ම සීතලයි. අයිස් මිදෙන උෂ්ණත්වයක් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඉතින් ඒ වගේ කාලවල් වල අර ජලාශවල සිටින ජීවීන්ට හරි ප්‍රශ්නයක් මේ අයිස් මිදුනොත්. නමුත් අයිස් මිදීම සිදු වෙන්නේ අනියම් ආකාරයකට. මේ හිමායනය කියලා කියන්නේ හිම හැදෙන උෂ්ණත්වය. ඊළඟට අපි බලමු ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය. ඕගොල්ලෝ දන්නවා අපි හැම වෙලෙම මොනව හරි දිය කරන්න ගන්නේ ජලය. ඒතර ජලය හොඳ ද්‍රාවකයක්. ජලයේ බොහෝ සංඝටක ඉතාමත්ම හොඳින් දිය වෙනවා. මේ දියවීම සඳහා ගොඩාක්ම වැදගත් වෙන්නේ ජලයේ තියෙන ද්‍රවීය භාවය. එතකොට ද්‍රාව්‍යතාවයේ තීරණය කරන්නේ අයනීකරණය නෙවී ද්‍රවීය භව. ජලයේ අකාබනික සංයෝග වගේම කාබනික සංයෝගත් දිය වෙනවා. ඕගොල්ලෝ දන්නවා පරිවෘතිය ගැන. දැන් ඒ පරිවෘතියේදී ඕගොල්ලෝ කිව්වා අපේ ජීවය තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා සියල්ලගීම එකතුව තමයි පරිවෘතිය කියන්නේ කියලා. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවෙන්න නම් ජලීය මාධ්‍යයක් අවශ්‍යයි. එතකොට මේ සංඝටක ඔක්කොම අර ජලීය මාධ්‍යවල දිය වෙලා තියෙනවා නම් ප්‍රතික්‍රියාව හරි පහසුයි. අපි උදාහරණයක් හැටියට ගමු ග්ලූකෝස්. ග්ලූකෝස් තමයි පුතේ අපේ ප්‍රධාන ශ්වසන උපස්තරය. අපි හැම වෙලේම ශක්තිය ලබා ගැනීමට භාජනය කරන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් අණුවක් ඔක්සිකරණය වෙලා ස්වායු තත්ත්වයක් යටතේ අපිට ATP අණු 32ක් ලබා දෙන්න පුළුවන්. ඒතර මේ ග්ලූකෝස් වගේ ද්‍රවීය අණු මුදෝට දිය වෙනවා අර ජලයේ. ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ ලුණු අයනිකයි. නමුත් ද්‍රවීය නැහැ. ඒත් ජලයේ හොඳට දිය වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගෙදරදි ලුණු දිය කරගන්නෙත් ජලයේ. ඒ වගේම ද්‍රවීය සහ අයනික අණු තියෙනවා අපේ දේහයේ. උදාහරණයක් ඇටට එන්සයිම. මේ එන්සයිම ද්‍රවීයයි ඒ වගේම අයනිකයි. මේ එන්සයිම අනිවාර්යෙන්ම ජලීය මාධ්‍යයක තමයි ක්‍රියාකාරී වෙන්නේ. හොඳම උදාහරණය තමයි අපේ කේටේ දකින්න පුළුවන් ලයිසෝසයිම් කියලා එන්සයිමයක්. මේ එන්සයිමය ආහාර ජීර්ණයට භාජනය වෙන එන්සයිමයක් නෙවෙයි. මේ එන්සයිමය මගින් කරන්නේ අපේ දේහයට ඇතුල් වන බැක්ටීරියාවන්ගේ සෛල බිත්තිය විනාශ කරලා ඒ බැක්ටීරියා මරලා දාන එක. ලයිසෝසයිම් එන්සයිමය කේටේ පමණක් නෙවෙයි, කඳුළු වල තියෙනවා, අපේ ශ්ලේෂමල ශ්‍රාවයන්ගේ තියෙනවා, දහදියේ තියෙනවා. එතකොට මේ එන්සයිමය ජලයේ හොඳින්ම දිය වෙනවා. මේ දියවීමේදී පුතේ ජලය කරන්නේ අර අණු වටේට හයිඩ්‍රජන් බන්ධන හදලා ඒහා සම්බන්ධ වෙනවා. එතකොට අනිවාර්යෙන්ම ද්‍රාවකයක් හැටියට ජලය ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහට දිය වෙනකොට ජලය අර අණුත් එක්ක සම්බන්ධ වෙන ආකාරය අනුව ඒ අණුවලට කිසිම රසායනික වෙනසක් වෙන්නේ නැහැ. එතකොට අර ප්‍රතික්‍රියාව සිදුවෙන්න අවශ්‍ය මාධ්‍යයක් තමයි ජලය මගින් සපයන්නේ. එහෙමනම් ඕගලන්ට පැහැදිලි ඇති මේ ජලයේ තියෙන වැදගත්කම. එතන අපි කෙටියෙන් එක සාරාංශගත කරොත් ජලය ද්‍රවීය කෝණික අණුවක්. ඒ අණුමේ තියෙන ලක්ෂණය නිසා ජලාණු ජලාණු අතර හයිඩ්‍රජන් බන්ධන හදනවා. ඒ හයිඩ්‍රජන් බන්ධන සෑදීමේ හැකියාව අපි කියනවා ජීවයට ඉතාමත්ම වැදගත් ගුණ ඇති කරනවා කියලා. ඒ අණුව අපි කතා කරා පළවෙනියටම ජලයේ තියෙන අධික සංශක්ත බල. අධික සංශක්ත බල නිසා ජලය සහිත මාධ්‍ය ඉතාමත්ම හොඳින් පරිවහන කාර්යයට දායක වෙනවා. එකට උදාහරණ තමයි සෛලමීය පරිවහනය, ෆ්ලෝයමීය පරිවහනය. ඒ වගේම ජලය මතු පිට, එහෙම නැත්නම් ජලස්තර මත ජීවීන්ට ඇවිදින්න පුළුවන්. අන්න ඒ වගේ පෘෂ්ටිකාතතියක් අධිකව ඇති කරලා ඒ ජීවීන්ට උපස්තරයක් ලබා දෙනවා කිව්වා. ඒ වගේම උෂ්ණත්වය මධ්‍යස්ථ කරනවා. ඒ කියන්නේ ලොකු උෂ්ණත්ව විපර්යාසයක් කොච්චර ලොකු තාපයක් ගත්තත් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම වාෂ්ප වෙනකොට පොඩි ජල ප්‍රමාණයක් ඉවත් වෙනවා, ලොකු තාප ප්‍රමාණයක් අරගෙන. ඊළඟට ජලයේ සිදුවන අනියම් ප්‍රසාරණය. සෙල්සියංශක 4 ජලය අයිස් කැට බවට පත් වෙනකොට ඒ අයිස් කැට දැලිස බවට පත් වෙලා අර ජලය මතු පිට පාවෙනවා. ඒක හරි වැදගත් ශීත ප්‍රදේශවල ජලාශවල ජීවත් වන ජීවීන්ට නුරුපද්‍රිතව ජීවත් වෙන්න. ඒ වගේම ජලය ඉතාමත්ම හොඳ ද්‍රාවකයක්. ඒක නිසා ගොඩක් ප්‍රතික්‍රියා මේ මාධ්‍යයේදී සිදු වෙනවා. ඉතින් මේ ලක්ෂණය අපේ ජීවේ පවත්වාගෙන යන්න අපිට ගොඩාක් ඉවහල් වෙනවා. අපි දැන් බලමු මේ අපි කතා කරපු මේ පළවෙනි ඒකකයේ ඒ කොටස් සහ දෙවෙනි ඒකකයේ මේ කොටස් වලින් ප්‍රශ්නයක් ආවොත් ලියන්නේ කොහොමද කියලා. දැන් අපි කතා කරොත් එහෙම මේ ජලය ගැන විස්තරයක් සහ මූලද්‍රව්‍ය ගැන විස්තරයක් අන්තර්ගතව තියෙන කොටසකින් ප්‍රශ්නයක් ඇහුවොත් MCQ තමයි ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ කොටස් දෙකම එකතු කරපුවාම MCQ ප්‍රශ්න 5 or 6 ඇතුළත් වෙනවා. ඉතින්දී මේ කොටසේ සියලුම විෂය කරුණු නිවැරදිව දැනගන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට අදිමාත්‍ර මූලද්‍රව්‍ය හරියටම දන්නේ නැත්නම්, අංශුමාත්‍ර මූලද්‍රව්‍ය හරියටම දන්නේ නැත්නම් බහුවර්ණ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න හරි අමාරුයි. ඒක නිසා මේ විෂය කරුණු ඉතාමත්ම හොඳින් මතක තබා ගන්න. ඊළඟට ව්‍යුහගත රචනා ප්‍රශ්න මා කලිනුත් කිව්වා ඔයගලන්ට. ඉතින්දි නිවැරදි පැහැදිලි පිළිතුරක් අර හිස්තැන තුන ලියන්න ඕනේ. ඒ කොටස් හරියට ලැබුණේ නැත්නම් උත්තර දෙනකොට අපි මාකිස් කීමිකේ හැටියට කොටස් ලකුණු ප්‍රදානය කරන්නේ නැහැ. දැන් ජලයේ ප්‍රධාන ගුණ ඇහුවොත් එහෙම ඔයගොල්ලෝ ලියන්න ඕනේ 4. ඒ 4 ලියලා ඒක ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කිරීමක් සහිතව ලියා දක්වන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි රචනා ප්‍රශ්න. දැන් සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්නයකට මම කිව්වා ඔයගලන්ට පැය භාගයක් දෙනවා කියලා. ඒ රචනා ප්‍රශ්නේ තුළ දැන් උදාහරණයකට ජලය පිළිබඳව රචනාවක් ලියන්න. එතකොට ජීව විද්‍යාවේදී ඕගොල්ලෝ ඉගෙන ගන්න ජලය පිළිබඳව රචනාවක් ලියනකොට ඕගොල්ලෝ ඉස්සෙල්ලම කියන්න ඕනි අපේ ජීවිතයට වැදගත් වන ප්‍රධානතම අකාබනික සංයෝගය ජලය කියලා. එතකොට ඊට පස්සේ කියන්න ඕනි ජලාණුවේ රසායනික ස්වභාවය ගැන කියන්න ඕනි. ජලාණුව අකාබනික, ඒ වගේම කුඩා ද්‍රවීය අණුවක් කෝණික ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා. ඒ ද්‍රවීකරණය නිසා ඔක්සිජන් පරමාණු කුඩා ධන ආරෝපණයක් ලබා ගන්නවා. ඒ වගේම හයිඩ්‍රජන් පරමාණු කුඩා ධන ආරෝපණ ලබා ගන්නවා. එතකොට හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා අර එක ජලාණුක ධනාරෝපිත H පරමාණුවයි යාබද ජලාණුවේ ඍණාරෝපිත ඔක්සිජන් පරමාණුවයි අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කියන්න ඕනේ මේ හයිඩ්‍රජන් බන්ධන ඇතිවීම සමහර වෙලාවට වොමනාවට තමයි සිදුවෙන්නේ. ඒ කියන්නේ යාබද අණුත් එක්ක සම්බන්ධතා ඇති වෙන්න තමයි මේක සිදුවෙන්නේ. උදාහරණයකට ද්‍රාවකවලදී ඒ ක්‍රියාව පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ බන්ධන හැදෙන්න පුළුවන්, ඒ වගේම නැවත කැඩෙන්න පුළුවන්, ආය හැදෙන්න පුළුවන්. අන්න ඒ වගේ සුවිශේෂ බන්ධන වර්ගයක් කියලා කියන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ කියන්න ඕනේ ඊට පස්සේ ද්‍රාවිතාවය. ද්‍රාවිතාවය ඇති වෙලා තියෙන්නේ අර ද්‍රව්‍ය බව නිසා. ඒක නිසා අපිට පුළුවන් අයෝනික, ඒ වගේම ද්‍රවීය, ඊට පස්සේ ද්‍රවීය සහ අයෝනික ඕනෑම සංඝටකයක් මේ ජලයේදී කරන්න. ඊට පස්සේ ඕගොල්ලෝ පැහැදිලි කරන්න ඕනේ අර ಗುಣ. ඒ ಗುಣ පැහැදිලි කිරීමේදී ඕගොල්ලෝ ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්නයක් ලියනකොට ಗುಣ හතර ඉස්සෙල්ලා ලියලා ඉන්න. ඒ කියන්නේ අර ජලය මේ කොහොමද ජීවිතයට වැදගත් වෙන්නේ කියන එක. අර අපි කිව්වේ අධික සංශක්ත බල, ඊළඟට ඒකේ අර තියෙන මේ හිමායනයේදී සිදුවන ඒ ප්‍රසාරණය, ඊළඟට සර්ව නිපුණත්වය, ඊළඟට උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමේ හැකියාව, ඒ ලක්ෂණ හතර ලියලා ඉන්න. ලියලා ඊට පස්සේ එකිනෙක අරන් විග්‍රහ කරන්න. මොකද නැත්තම් ඕගොල්ලන්ට අර අපි ලකුණු දෙනකොට පොයින්ට් ෆෝම් එකෙන් තමයි ලකුණු දෙන්නේ. අර කරුණු හතරට හිමි ලකුණ ඕගොල්ලන්ට එතෙන්දීම ලැබිලා තියෙනවා. ඒ කරුණු හතර ඉස්සර ලිව්වොත් ඊට පස්සේ කරුණු හතර විග්‍රහ කරගෙන යන්න කෙටියෙන්. අනිත් එක රචනා ප්‍රශ්නයක් ලියනකොට ඕගොල්ලෝ කවදාවත්ම අංක දාන්න එපා. ඒ වගේම තිත් තියලා තරු ලකුණු දාලා ලියන්න එපා. රචනා ප්‍රශ්නයකට උත්තර ලියනකොට රචනාවක ස්වරූපයෙන් ඡේද කඩලා ලියන්න. ඊළඟ කාරණේ තමයි ඉතාමත්ම පැහැදිලි වෙන්න ඕනි පිළිතුර. අපි බලන්නේ නැහැ අකුරු වල ලස්සන බලන්නේ නැහැ. නමුත් පැහැදිලි පිළිතුරක් වෙන්න ඕනි. අකුරු කියවන්න පුළුවන් විදිහට ලියන්න ඕනි. ලස්සන අකුරු නෙමෙයි, පැහැදිලි අකුරු තියෙන්න ඕනි. ඊළඟට ජලාණුවේ ද්‍රව්‍ය බව අපි හිතන්න පෙන්නනවා කියලා. එතකොට අපි කරන්න ඕන ජලාණුවක් අඳින්න ඕනි. එතෙන්දී ඍණ ආරෝපිත O මැදට දාලා දෙපැත්තට H ධන ආරෝපිත ඒවා දෙක දාලා පෙන්වන්න ඕනි ද්‍රව්‍ය බව. එහෙමනම් අපි ඊළඟ කොටසේ ආරම්භයක් විතරක් කතා කරමු. තියෙන කාල සීමාව අනුව අපි ඊළඟට කතා කරන්න ඕනි ජීවේ අඩංගු ප්‍රධානතම කාබනික සංයෝග මොනවද කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා කාබනිකයි කියලා කියන්නේ අනිවාර්යෙන්ම මේ සංයෝගවල කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තියෙන්න ඕනේ. දැන් අපි කතා කරන කාබනික සංයෝග වල කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් අනිවාර්යයෙන්ම තියෙනවා. ඊට අමතරව වෙනත් මූලද්‍රව්‍යයන් තියෙන්න පුළුවන්. ඇත්තටම ජීවි ලෝකයේ කාබනික සංයෝග ගොඩක් වැඩි. ජීවි කියලා කියන්නේ ඇත්තටම කාබනික දෙයක්. ඒ අතර ප්‍රධාන වශයෙන්ම දකින්න පුළුවන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ න්‍යෂ්ටික අම්ල. එතකොට ඔගොල්ලෝ හිතන්න එපා ජීවේ තියෙන ප්‍රධාන කාබනික සංයෝග හතර මේ හතර විතරයි කියලා. මේ හතර නෙමෙයි, අපේ තියෙන තව විටමින්, ඒ වගේ සංඝටක, ඒව ඔක්කොම කාබනිකයි. නමුත් අපි මෙතන අපි සුවිශේෂීකරණය කරන්න ඕනේ ප්‍රධාන කාබනික සංයෝග කියලා. එතකොට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ කියන මේ හතර තමයි සුලභතම, ඒ වගේම බහුලතම කාබනික සංයෝග හතර.
ඇත්තටම ඒකිනුත් අපි ඉස්සෙල්ලම කතා කරන්නේ කාබෝහයිඩ්‍රේට් ගැන. ඊළඟට ප්‍රෝටීන ලිපිඩ නියෂ්ටික ආම්ල ගැන අපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ. මේ මූලිකවම මේ සංයෝගවල සංයුතිය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම පුතේ සංයුතිය කියලා කියන්නේ මේකේ අඩංගු වෙලා තියෙන මූලද්‍රව්‍ය. දැන් අපි ඒක පෙළ ගැස්සොත් කාබෝහයිඩ්‍රේට් වල තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් විතරයි. එතකොට සියලුම කාබෝහයිඩ්‍රේට් මේ මූලද්‍රව්‍ය තුනෙන් සෑදිලා තියෙනවා. ඊළඟට අපි කතා කරොත් ප්‍රෝටීන ගැන. ප්‍රෝටීන කියලා කියන්නේ ඇත්තටම ජීවේ ඉතාමත්ම වැදගත් වෙන කාබනික සංයෝගයක්. අපේ එන්සයිම, ඊළඟ සමහර හෝමෝන, ඒ ඔක්කොම ප්‍රෝටීන වලින් හැදිලා තියෙන්නේ. මේ ප්‍රෝටීන වල මූලද්‍රව්‍ය සංයුතිය ගත්තොත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සල්ෆර්. මේ සල්ෆර් කියන එක හැම ප්‍රෝටීන එකම නැහැ. සමහර ප්‍රෝටීන වල තියෙනවා, නමුත් ප්‍රෝටීන වල අන්තර්ගතයිනේ. ඒ හින්දා අපි කියනවා මූලද්‍රව්‍ය සංයුතිය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සල්ෆර් කියලා. ඊළඟට අපිට හම්බ වෙන්නේ ලිපිඩ කියන ඒ කාබනික සංයෝගය. ලිපිඩත් කාබෝහයිඩ්‍රේට් වගේම සංයුතියක් තියෙන එකක්. ඒ කියන්නේ CHO, එහෙම නැත්නම් කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පමණයි ලිපිඩවල තියෙන්නේ. ලිපිඩ හරි වෙනස්. අර අපි කලින් කතා කරපු කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන වගේ නෙවෙයි, පොඩ්ඩක් වෙනස් සංයෝගයක්. අපි බලමු ඉස්සරහට. ඊළඟට නියෂ්ටිකාම්ල. නියෂ්ටිකාම්ල කියලා කියන්නේ පුතේ අපේ ප්‍රවේණික ද්‍රව්‍ය. ඔගොල්ලෝ අහලා ඇති DNA සහ RNA කියලා ජාති දෙකක් තියෙනවා. ඒ තමයි අපේ ප්‍රවේණිය, ඒ කියන්නේ අපේ ආවේණිය, ඒ කියන්නේ අපේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට aran යන එක, ඒ වගේම පරිණාමය. ඒ හැම එකටම දායක වන සංයෝග වර්ගය. මේ නියෂ්ටික අම්ලවල පොදුවේ ගත්තොත් දකින්න පුළුවන් සංයුතිය කාබන්, හයිඩ්‍රජන්, ඊළඟට ඔක්සිජන්. මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හැම එකෙම තියෙනවා. ඊට අමතරව නයිට්‍රජන් සහ පොස්ෆරස්. එහෙමනම් නියෂ්ටික අම්ලවල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්, පොස්ෆරස්. එතකොට ඒ ටික වෙන වෙනම මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ මූලද්‍රව්‍ය සංයුතිය හැටියට. එතකොට ආයෙත් මම කියන්නම් කාබෝහයිඩ්‍රේට් CHO, එහෙම නැත්නම් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඊට පස්සේ ප්‍රෝටීන කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, සල්ෆර්. ඊළඟට ලිපිඩ CHO, එහෙම නැත්නම් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. නියෂ්ටික ආම්ල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, පොස්ෆරස්. ආයුබෝවන්.